ගරු සන්දේශ සමරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7යි.
මූලාසන රූඩ ගරු මන්තුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට මෙම අවස්ථාව ලබා දුන්නේ ගැන. ඒ වගේම අද මෙම අනත අපේ ඉදිරිපත් කරපු අපේ ගරු ඇමතුමා, අපේ මුදල් ඇමතුමාට අපි සුභ පතනවා. ඒ වගේම එතුමාට අපි ප්‍රශංසා කරනවා මේ විදිහට ඒ සංශෝධනයන් ඉදිරිපත් කරපු එක ගැන. ඒ වගේම අද අපි මේ පනත දිහා බලලා, ඒ වගේම රටේ මේ සමාජයේ මේ තිබෙන තත්ත්වයන් දිහා බලනකොට ඉතිහාසය ගැන පොඩ්ඩක් අපි බලන්න වෙනවා. අපි දන්නවා ගරු මන්තුමනි, මෙම මත්පැන් භාවිතය අපේ සමාජයට අලුත් දෙයක් නෙමෙයි. අපේ එදා රජවරුත් රාවැනි දේවල් පාවිච්චි කරා. හැබැයි මේ මත්පැන් භාවිතය අපේ සමාජයට බෙහෙවින්ම ඒ පුරුදු කරේ එදා ඒ පෘතුගීසින් 1505, ඊට පස්සේ ලන්දේසින් 1658, ඒ වගේම ඉංග්‍රීසින් 1796 අපේ රට යටත් විජිත කරපු වෙලාවේ, ඊට පස්සේ ඒ අය තැබෑරුම් බලපත්‍ර ලබා දෙන්න පටන් ගත්තා ඒ 1912 පනත හරහා. ඒ තුලින් තමයි වර්ධනය වෙලා අද මේ තත්ත්වයට ඇවිල්ලා තිබෙන්නේ. ඒ වගේම අපි දන්නවා රටේ මේක සමාජීය ආර්ථික ප්‍රශ්නයක්, ඒ වගේම සෞඛ්‍යම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒකට හේතුන් තියෙනවා. ඒ තමයි අපි දැක්කා පහුගිය වකවානුවේ එක එක ඒ අයට ඒ දේශපාලන හයියන් නැරන් එක එක විදිහට ඉස්කාගාර පවත්වාගෙන යන්න පුළුවන් වුණා. ඒ වගේම ප්‍රමිතීන් අඩුව ඒ නිෂ්පාදනය කරන මත්පැන් මධ්‍ය සහර සමාජගත කරන්න හැකියාව ලැබුණා. එදා ඒ දේශපාලනය එච්චර උඩට ඇවිල්ලා තිබ්බා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ. කාටද එයාගේ ඒ ගෝලබාලීන්ට දුන්න ඕන විදිහට, ඒ කැමති විදිහට මේ මත්පැන් විකුණන්නත්, ඒ විදිහට ඒ අවන්හල් ගෙනියන්නත්. අපි දන්නවා ගරු මන්ත්‍රීතුමනි, අපේ කෑගල දිස්ත්‍රික්කය ගත්තාම විශේෂයෙන්ම මේ බලපත්‍ර තියෙනවට වඩා නැති තැන්වල මේ මත්පැන් විකුණා. කසිප්පු පොළවල් තිබ්බා. හැබැයි මේ සෑම දෙයක්ම කරේ එදා හිටපු දේශපාලඥයන්ගේ බලපෑම් තුලින්. ඒ තුලින් කරලා ඒ සමාජය රටාව වෙනස් කරා. පාරේ පුද්ගලයෙක්ට බැහැලා යන්න බැරි ප්‍රශ්න තිබ්බා. මිනිස්සු මිනී මරාගත්තා, වෙඩි තියාගත්තා, සමාජය පරිහානියට පත් වුණා. අද අපි සන්තෝෂන මේ නැවතත් මේ ජනවාරි යට ඒ වෙනසත් එක්ක විශේෂයෙන්ම රටේ අද නීතියක් කියන එක තිබෙනවා. සාමය කියන එක ඇති වෙලා තිබෙනවා. ඒ තුලින් අද ඉදිරියට යනවා. ඒ වගේම අද බලපත්‍රයක් අවශ්‍ය වෙලා තියෙනවා සෑම තැනකම මත්පැන් විකුණන්න හෝ ඒවා භාවිතය කරන්න මේ බලපත්‍ර අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, අපි විශේෂයෙන් අපේ ඇමතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ, අපි දන්නවා අද බියර් වර්ග තිබෙනවා. මේ බියර් වර්ග ගත්තාම විශේෂයෙන්ම මේ බියර්වල මේ මත්පැන් ඒකට කියන ඇල්කොහොල් පර්සෙන්ටේජ් එක මං හිතන්නේ 100%ට 8% තමයි උපරිම තියෙන. හැබැයි බලපුවාම 10%ක් විතර තිබෙනවා. මේ දේ 104.5% ගේන්න පුළුවන් නම් ඒ වගේම අපි දන්නවා වෙනත් රටවල් වල මත්පැන් වල ඒ පර්සෙන්ටේජ් ගණනලා තිනවා 103%ට අඩුව. ඒක කියනවා ලයිට් බියර් කියලා. අන්න ඒ වගේ දේවල් හඳුනා ගන්න පුළුවන් වුණොත් මේ සමාජයේ තිබෙන මේ මත්පැන් භාවිතය කරලා තියෙන මේ හානිය අඩු කරගන්නත් පුළුවන් වෙයි කියන එක මේ වෙලාවේ අපි කියන. ඒ වගේම අද අපි දන්නවා රට ඉදිරියට යනකොට විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණු වෙලා තියෙනවා. ලක්ෂ 25ක් විතර සංචාරකය මේ රටට පැමිණෙනවා. එතකොට අපි දන්නවා රටේ විවිධාකාර අවන්හල් ඇති වෙනවා. ඒ වගේම සංචාරිකයට ඉඳුන් හිටුන් ඒ තැන්වල මේ නිකේතනයන් ඇති වෙනවා. මේ අයට හරියාකාරව සංචාරක දෙපාර්තමේන්තුව සංචාරක අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා හරියට බලලා ඒ බලපත්‍ර ලබා දෙනවා නම් මේ අනික් ප්‍රශ්නවලට නිසියාකාරව මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි දන්න දෙයක් තමයි විශේෂයෙන්ම අපේ රටේ මේ සමාජයේ ප්‍රශ්නේ තිබෙන්නේ මේ අද මත්පැන් හල් වලින් ගන්න ඒ මත්පැන් පාවිච්චි කරනවට වඩා මේ ගමේ හදන කසිප්පු වල ප්‍රශ්නේ තිබෙන්නේ. ඒ කසිප්පු භාවිතයෙන් එහෙම නැත්නම් ඒවා බීමෙන් තමයි විශාල පිරිසක් අද මේ රෝගාතුරව පත් වෙන්නේ. ඒකට මේකටත් ක්‍රමවේද තියෙනවා. අපි කියනවා අපි දන්නවා ගමකට ගියහම කිතුල් රා තිබෙනවා, පොල් රා තිබෙනවා, එදා ඉඳන් ආපු දේවල්. ඒක ඒ දේ කිතුල් රා පෙරන්න එක කොටසකට හරි යම්කිසි ක්‍රමවේදයක් හදලා ප්‍රමිතීන් නිලධාරීන් හදා දෙපාර්තමේන්තු හරහා ඒ ප්‍රමිතීන් වලට හදලා යම්කිසි හොඳ දෙයක් මත්පැන් හොඳයි කියනවා නෙමේ ශරීරයට අවම අහිතකර වෙන දෙයක් ලබා දෙන්න කටයුතු කරනවා නම් මේකත් ඉතා වැදගත් කියන එක මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. මොකද අපි දන්නවා අද ගමකට ගියහම ඒ ගම තුල ප්‍රශ්න ඇති වෙන්නේ, ගෝරි ඇති වෙන්නේ, රණ්ඩු ඇති වෙන්නේ මේ කසිප්පු වල ස්ථානවල කසිප්පු බීගෙන ඒ වෙන මේ ප්‍රශ්න නිසායි කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ. ඒ වගේම අපි විශේෂයෙන්ම අපි දන්නවා ගරු ඇමතුමා විශේෂ අපි දන්නවා බෞද්ධ රටක් එතුමා දේ කිව්වා තායිලන්තේ ගියහම අපේ රට බෞද්ධ රටක් තායිලන්තේ ඒ සංචාරකින්ට ඒ අවශ්‍ය ඒ සුදු මේ පහසුකම් ලබා දීලා තිබෙනවායි කියන එක. ඒ වගේම අපි දන්න දෙයක් තමයි අද අපේ රටේ මේ විශේෂයෙන්ම මත්පැන් හල් තිබෙනවා. ඒ වගේම මත්පැන් ගන්න පුළුවන් ඒ ප්‍රදේශ සීමා සහිතක වෙලා තිබෙනවා වගේම මේ තුලින් විශේෂයෙන්ම මත්පැන් ලබා ගන්න මේ පිරිස් මොනවද කරන්නේ මේ බලපත්‍ර නැති තැන් වලට ගිහින් වැඩි මුදලට දීලා මත්පැන් ලබා ගන්න ක්‍රමවේදයන් වලට පුරුදු වෙලා තිබෙනවා. එහෙම නැත්නම් ගරු මන්ත්‍රීතුමනි අද අපි දන්නවා තැබෑරුමක් වහන්නේ 9ට. 9 වෙනකොට අපි දන්නවා මේ විශේෂයෙන්ම වැඩ ඉවර වෙලා මේ රජයේ නිලධාරි වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන්, මේ අය මෝටර් සයිකලේ වෙන්න පුළුවන්, වාහනවල වෙන්න පුළුවන්, රේස් පදිනව අතෙන්ට අර 9 වෙන්න ඉස්සෙල්ලා මත්පැන් ලබා ගන්න. ඉතින් ඒ තුලින් වෙන මේ ඇක්සිඩන්ට් එහෙම නැත්නම් මේ වෙලා තියෙන රියානතුරු ගැනත් පොඩ්ඩක් බලන්න වෙනවා. මොකද ඒ කාල වේලාව සීමිත නිසා. ඉතින් ඒවා ගැනත් අපි ඉදිරියට යනවා නම් ඒ වගේම සමාජය ආරක්ෂා කරන්න ඕන නම් ඒ නීති පද්ධතිත් එක්ක මේවා ලබා දෙන්න කටයුතු කරන්න කියන එක ඉල්ලමින් මට මේ ලබා දුන්න කාල සීමාවට ස්තුතිවන්ත වෙමින් මගේ වචන සභාව අවසන් කරන ස්තුති.
බොහොම ස්තුතියි. ගරු ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යතුමෝ ඔබතුමාට විනාඩි 10යි.
ස්තුතියි. අද අපි විශේෂයෙන්ම මේ යෝජනාව මේ මත්පැන් නිෂ්පාදනය කරන මධ්‍යසාරය නිෂ්පාදනය කරන මේ ව්‍යාපාරවලට යොදවන මේ ගාස්තු පිළිබඳවත් ඒ ගාස්තු අඩු කිරීමක් තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදී මේ විවාදයට කරුණු එකතු කරපු සෑම කෙනෙකුටම ස්තුතිවන්ත වෙන අතරේදී හුඟක් අය කතා කළා මත්පැන් ගැනයි, මධ්‍යසාරය ගැනයි, ඒකේ තියෙන භයානක පැත්තත් කතා කළා. සුරාව අඩු කරන්න ඕනේ කියලා කිව්වා. සෞඛ්‍යයට අහිතකර භාවය ගැන කතා කළා සමහරුන්. ඒ වගේම අපේ දරුවන් අපි මත්පැන් වලින් ආරක්ෂා කරන්න ඕනේ අතර අපේ ඇමතිතුමා විශේෂයෙන්ම ප්‍රකාශ කළා, මුදල් ඇමතිතුමා, අපි වැඩිමහල්ලන්ට මත්පැන් භාවිතා කරන්න තියෙන අයිතියත් ආරක්ෂා කරන්න ඕනේ කියන එක. මොකද මේ වගේ අයිතීන් නිදහස හැමතිස්සෙම ආරක්ෂා කළ යුතුයි. මේවා රජයකින් පමණක් තීරණය කරන්නට බැහැ. නමුත් නීති පනවලා බදු පනවලා මත්පැන් භාවිතය අඩු කරන්න බැහැ. මම මත්පැන් භාවිතා නොකරන පුද්ගලෙක් වුණත් මං ඒක සඳහන් කරන්නට ඕනේ. ඒක නීති පනවලත් බදු පනවලවත් අඩු කරන්නට බැහැ. මත්පැන් භාවිතය අඩු කරන්න පුළුවන් ඒකේ දරුවක හැටියට දෙමව්පියන්ගෙන් පන්සලෙන් කෝවිලෙන් පල්ලියෙන් ඒ දෙන ඉගෙනුම අනුව තමයි තමුන්ට ඒක භාවිතා කරනවා නම් නිසි ප්‍රමාණයෙන් භාවිතා කරන්නත් ඒක භාවිතා නොකරනවද කියලා තීරණය කරන්නට පුළුවන් වෙන්නේ. නමුත් මම අද තවත් අදහස් කීපයක් මෙතන ප්‍රකාශ වුණා වාද විවාදය තුළ. එයින් සමහරකට මම පිළිතුරු දෙන්න යනවා. පළමුවෙන්ම අදහසක් ඇති කළා ආර්ථික පසුබෑමක් තියෙනවා කියලා. ඇත්තටම දළදේශීය නිෂ්පාදනය ගත්තොත් දශකයකට උඩදී ආසියාවේ ලෝකයේ දළදේශීය නිෂ්පාදනය ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. ආසියාවේ ප්‍රධාන රටවල් දෙක විශාල රටවල් දෙක ඉන්දියාව චීනය 7, 8, 9, 10ටත් වර්ධනය වුණ කාලයක් තිබුණා. ලංකාවේ දළදේශීය නිෂ්පාදනය ඒකට සමාන්තරව 6, 7ට වර්ධනය වුණා. අද ඒ ලෝක ආර්ථිකයේ පසුබෑමක් තියෙනවා. ඒ වගේම ආසියාවේ ආර්ථිකයන් චීනය 7, 5ට ඉන්දියාව 5, 6ට වර්ධනය වෙන වෙලාවකදී ලංකාව 4, 5ට වර්ධනය වෙනවා. ඉතින් මේක සාපේක්ෂකව බැලිය යුතු කරුණක්. සති ගණනාවකට උඩදී ලංකාවේ විදේශ විනිමය ඩොලර් කෝටි 500කට වැහැලා තිබුණා. හැමෝත් අපිට දැන් වාර්තා කරන්න පුළුවන් ඒක ඩොලර් කෝටි 600කට ඉහළ ගිහිල්ලා තියෙනවා. මට මේ අවස්ථාවේදීම ප්‍රකාශ කරන්න පුළුවන් අවුරුදු අවසන් වෙනකොට මේ විදේශ ඒ විනිමය ශේෂය ඩොලර් කෝටි 700 ඉක්මවා යනවා. ඒ 700 ඉක්මවා යන්නේ මේ ලබන මාස 6 තුලදී අපි ඍජු විදේශීය ආයෝජනය ඩොලර් කෝටි 150කට වැඩිය බලාපොරොත්තු වෙනවා. දැන් සාකච්ඡා කරන ගිවිසුම් අත්සන් කරපුවාම මේ වසරේදීම ඒකෙන් සෑහෙන කොටසක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. රුපියලේ අනුපාතය විදේශ අනුපාතය අපි ඒක කෘතිමව තබා ගන්නේ නැතුව ඒක වෙළඳපොළ මට්ටමින් තමයි පවත්වාගෙන යන්නේ. ඒක අපේ රජයේ ප්‍රතිපත්තියයි. ඒක අපි ඒ ආකාරයට පවත්වාගෙන යන්නේ අපි අපනයනයට මුල් තැන දීලා අපනයනය වැඩි කරන්න බලාපොරොත්තු වෙන නිසා. ඒ වගේම ඔබට ළඟදීම දැනගන්න වෙයි මුදල් ඇමතිතුමා ප්‍රකාශයක් කරයි අපේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව අපි ස්ථාවරභාවයකුත් ඇති කරනවා. ඒක ගැන ප්‍රකාශයක් ළඟදීම පාර්ලිමේන්තුවේ එතුමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කතා කරනකොට සමහර මන්ත්‍රීවරුන් සඳහන් කළා කොටස් වෙළඳපොලේ පසුබෑම ගැන. මම විතර කතා කරන්නේ ජූනි මාසයේ දත්තවලින් නෙමෙයි මැයි මාසයේ දත්තවලින්. කොටස් වෙළඳපොල ඉහළ ගොස් තිබෙනවා. වැළුවොත් අවුරුද්දේ මුලින් ඉඳලා බැලුවොත් කොටස් වෙළඳපොල අපි දන්නවා ඒක සඳහන් කරලා තියෙනවා බ්ලූම්බර්ග් සඳහන් කරලා තියෙනවා අපි ලෝකයේ 9 වෙනි සාර්ථකම බෙස්ට් පර්ෆෝමින් ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නේ බෙස්ට් පර්ෆෝමින් ස්ටොක් මාකට් ඉන් ද වර්ල්ඩ් බ්ලූම්බර්ග් සඳහන් කරලා තියෙනවා මේ මැයි මාසයේ වෙනකොට. ඒ වගේම රටට ආපු මුදල් ප්‍රමාණය net foreign inflow ඒක ඇවිල්ලා රුපියල් බිලියන 18කට වැඩි ඒ කෙටි කාලය තුලදී. ඒ වගේම මාකට් කැපිටලයිසේෂන් එක ඒ මාකට් කැපිටලයිසේෂන් එක ගිහිල්ලා තියෙනවා ඉහළ ගිහිල්ලා තියෙනවා ඩොලර් බිලියන 2662 ඉඳලා 2953ට නැත්නම් ඩොලර් නැත්නම් රුපියල් බිලියන 291කින් ඉහළ ගිහිල්ලා තියෙනවා කොටස් වෙළඳ පොළ. ඒකත් මම සඳහන් කරන්න ඕනේ නිවැරදි කිරීමක් හැටියට. එතකොට තවත් මන්ත්‍රී කෙනෙකු කතා කරනකොට විගණාකාධිපතිගේ වාර්තාව ගැන සඳහන් කළා. කිව්වා විගණාකාධිපතිගේ වාර්තාවේ අදහසක් ප්‍රකාශ කරලා නැහැ කියලා. It's a report which has not given an opinion on the finances or the accounts. ඒකේ මම මෙතන ප්‍රකාශ කරන්න ඕනේ මෙතන අලුතෙන් වෙලා තියෙන දෙයක් නැහැ. ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මේ විගණන වාර්තාවේ මේ ගණන් වාර්තා කරන ක්‍රමවේදයේ වෙනසක් ඇති කරලා තියෙනවා. මෙතන පසුගිය කලකදී දශක ගණනාවකටම ලංකාවේ මේ ගණන් හැදීම නැත්නම් accounting එක කරලා තියෙන්නේ cash basis එක නැත්නම් මුදල් පදනම අනුවයි. නමුත් යෝජනාවක් ඉදිරිපත් කළා මුදල් පදනම අනුව නෙමෙයි උපචිත පදනම අනුව accrual basis එක අනුව මේක කරන්න ඕනේ කියලා. මේක කවදාවත් මීට ප්‍රථමයෙන් කරලා නැහැ. 2016 අපි පටන් ගත්තා මේක කරන්න. ඉතින් 2016 මේක හරියට කරලා තියෙනවා. නමුත් විගණකාධිපති කියනවා මීට ප්‍රථමයෙන් භාණ්ඩාගාර බැඳුම් කරගත්තොත් ඒ භාණ්ඩාගාර බැඳුම් කර සමහර ඒවා තියෙන අවුරුදු 25කට යනේවා ඒවා ගිහිල්ලා මේ මුදල් පදනමෙන් උපචිත පදනමට හරවන්න ඕනේ කියලා. ඒ කියන්නේ 2016 අපේ ආණ්ඩුව ආවට පස්සේ ගත්ත ඒවා නෙමෙයි අපේ ආණ්ඩුව එන්න ඉස්සලා ගත්ත ඒවා මුදල් පදනමෙන් මේ උපචිත පදනමට හරවන්න කියන එක තමයි. ඉතින් මෙතන කිසිම වෙනසක් වෙලා නැහැ. අලුතෙන් ගත්ත ණය ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. අලාභයක් වෙලා මෙතන නැහැ. නමුත් අපි විගණකාධිපතිගේ ඒ වார்த்தාවට ඔහුගේ අදහසට අපි ගෞරව කරනවා. ඔහු කියන්නේ ඔය කරුණම වෙනත් විදියකට වාර්තා කරන්න කියලා තමයි විගණකාධිපති සඳහන් කරන්නේ. ඒ නිසා රුපියල් බිලියන 472ක වැඩිවීමක් පෙන්වන්න කියනවා ණය පිළිබඳව. අපි ඒක 2017 දී පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි මහ බැංකුවෙන් කියන්නේ ලංකාවේ මුළු ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේ 79.3යි. නමුත් විගණාධිපති කියනවා ඒක 183ක් වෙන්න ඕනේ කියලා. කියන්නේ ඒ හේතුව නිසා. ඒක එක හේතුවක්. දෙවැනි හේතුව ඇවිල්ලා විගණකාධිපති කියනවා මේ හැම ණයක්ම පෙන්නලා නැහැ කියලා මහ භාණ්ඩාගාරයේ ණයක් හැටියට පෙන්නලා නැහැ කියන එකයි කියන්නේ. නමුත් මෙතන පොඩි විස්තරයක් තියෙනවා. ඇත්තටම විශේෂයෙන්ම කතා කරන්නේ ණය තුනක් ගැන කතා කරන්නේ ඩොලර් රුපියල් බිලියන 332ක. ඒක ඇවිල්ලා එක ණයක් ඇවිල්ලා වරාය අධිකාරයෙන් අරන් තියෙන ණයක්. මේ වරාය අධිකාරයෙන් මේ ණය ගත්තේ මාගම්පුර වරාය හදන්නයි. මාගම්පුර වරාය ණයෙන් හැදුවා. මාගම්පුර වරායෙන් ආදායමක් නැහැ. ඉතින් කොළඹ වරායෙන් ලබන ආදායමෙන් තමයි මාගම්පුර වරායට ගත්ත ණය ගෙවන්නේ. ඒ ඒ ඒ ඒක ණය ණය පියවන නිසා වරායේ අධිකාරිය ඒ ණය වරායේ අධිකාරියේ ණයක් හැටියට තමයි අපි සඳහන් කරලා තියෙන්නේ ඒ account වල සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මත්තල ගුවන්තොටුපළ හැදුවා. මත්තල ගුවන්තොටුපළ ණය අරගෙන හැදුවේ. මත්තල ගුවන්තොටුපළෙන් ආදායමක් නැහැ ණය ගෙවන්න. නමුත් ගුවන් සේවා අධිකාරිය ඒ මත්තල ගුවන්තොටුපළේ ණය ගෙවන නිසා ඒ ණය ගුවන් සේවා අධිකාරියේ ණයක් හැටියට තමයි ඇතුළු කරලා තියෙන්නේ. භාණ්ඩාගාරයේ ණයක් හැටියට නෙමෙයි. නමුත් වරායේ නමුත් විගණකාධිපති කියනවා නෑ ඒ වුණාට කමක් නැහැ. ඒක මේ අපේ මුදල් ආමාත්‍යංශයේ ඒ වාර්තාවට ඇතුළු වෙන්න ඕනේ කියලා. අපිට ඒක කිසි ගැටුමක් නැහැ. මේ එක ණයක්වත් අලුතෙන් ගත්ත ණය නෙමෙයි. මේවා පසුගිය රාජපක්ෂ රජය ගත්ත ණය. මේක වාර්තා වෙලා තියෙන ක්‍රමවේදය පිළිබඳව විතරයි මෙතන එතුමා විගණකාධිපති සදහනක් කරලා තියෙන්නේ. නැත්තම් අපි ගත්ත එකක්වත් අපි මවපු එකක්වත් හදපු එකක්වත් නෙමෙයි. මේක අලුත් දෙයක් නෙමෙයි. මේකෙන් රටට අයහපතක් වෙලා නැහැ. ඔය තිබුණ පරණ ණයමයි මේ වාර්තා කරලා තියෙන්නේ. මේක කිසිම අලාභයක් නැහැ. ඉතින් වෑයමක් තියෙනවා පෙන්වන්න. මේක මේ අපි අතර ගත්තට පස්සේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා, ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා කියලා මවලා පෙන්වන්න හදනවා. මේ ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා කියලා. නමුත් එහෙම එකක් නැහැ කියලා කියන්න අවශ්‍යයි. ඉතින් මම අවසන් කරනවා මන්ත්‍රීතුමනි, වසර ගණනාවකටම මේක ක්‍රමවේදයක් භාවිතා කළා. ඒ ක්‍රමවේදෙම තමයි අපිත් භාවිතා කරන්නේ වාර්තා කරනකොට. නමුත් අලුත් අදහසක් ප්‍රකාශ කරනවා නම් වාර්තා කළ යුතු ක්‍රමවේදය ගැන අපි ඒ අදහසට ගරු කරනවා. අපි අනාගතයේදී ඒ අනුව ඒ ගණන් හිලව් ලියන්න
අපි ලැහැස්ති කියන එක මම සඳහන් කරන්නට ඕනේ. ඉතින් මේවා අලුත් දේවල් නෙමෙයි, රටට අලාභයකුත් නැහැ. ඒ නිසා විගණකාධිපති තුමාගේ වාර්තාවටත් ගරු කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ආචාර්ය හර්ෂ සිල්වා අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 10යි.
මුල් ආසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මම මේ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගාස්තු වෙනස් වීම පිළිබඳ එහාට ගිහිල්ලා අපේ මේ එක්සයිස් ඩියුටි, මේ සුරාබදු, මේ බදු කොයි ආකාරයටද අය කරන්න කියන එක සම්බන්ධයෙන් සහ ඒ හරහා කොයි විදිහටද සමාජයට බලපාන්නේ කියලා. දැන් අපි සුරාමේරය මජ්ජපමා දට්ටාන මේ ඒරමණී සික්කාපන සමාධි කියලා කිව්වට බොහෝ දෙනා මේ එහෙම කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් අපි යථාර්ථය ගමුකු. එතකොට මේ යථාර්ථයේ මිනිස්සු මේ රටේ සෑහෙන්න මේ සුරාව මේ පාවිච්චි කරනවා. අපි කාලෙකදී මේ පාවිච්චි කරනවා කියන එක නෑ කියලා පෙන්නන්න මේ රටේ පුදුම වැඩකුත් කරා. ඒ තමයි මේ මොනවාද මේ සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් ඩිපාර්ට්මන්ට් එක, සංඛ්‍යාන මේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් අපි මාසික උද්ධමනය ගණනය කරනකොට නියෝග කරා ඒවකට හිටපු මුදල් ඇමතිවරයා මේවා අයින් කරන්නේ කියලා. ඒ කියන්නේ මේ මොනවාද මත්පැන් අයින් කරන්නේ කියලා මිනිස්සු පාවිච්චි කරන තමන්ගේ මේ පාරිභෝගික මේ බාස්කට් එකේ. ඉතින් එහෙම කරා කියලා ඕනනම් අපිට දත්ත පෙන්වන්න පුළුවන් කිසිම විදියකට. දැන් මේ කොච්චර මේ ටැක්ස් වැඩි කරත් උද්ධමනය වැඩි වෙන්නේ නැහැ. මේ සිගරට්ස් වලටත් ඒකේ මේ විදියට කරා. නමුත් ඒ විදියට එළියට පෙන්වුවට ඇතුලේ මහා ලොකුවට මිනිස්සු බොනෝ. හරි, මගේ ආසනේ වෙන්න පුළුවන් කෝට්ටේ ප්‍රදේශයේ, එහෙමත් නැත්නම් කොළඹ වෙන්න පුළුවන්, නුවරඑළිය වෙන්න පුළුවන්, බදුල්ලේ, යාපනයේ හැමතැනම බාර් එකක් ගාවට ගියොත් කාලේ බෝතලේ ගහනවා. ටක් ගාලා ගන්නවා, කාලේ බෝතලේ ගහනවා. ඒක තියෙනවා. හරි, එහා පැත්තේ මොන හරි මේ කඩල විකුණු මිනිහෙක් ඉන්නවා, පොඩක් කඩල පොඩ්ඩක් කනවා. ඒකනේ කතාව. ආ, එතකොට දැන් මේ කාලේ බෝතලේට කොච්චර ටැක්ස් එකක් ගහනවද? හරි, ඊළඟට සාමාන්‍ය සම්ප්‍රදාය තමයි, මං අහගෙන කවුද කලින් කියනවා මන්ත්‍රීවරේ, මේ ඇල්කොහොල් පියෝ ඇල්කොහොල් කොන්ටෙන්ට් එකට තමයි බදු ගහන්නේ. එතකොට ඇල්කොහොල් යුනිට් එකකට හරි බද්ද කොයි විදියට වදිනවද ස්පිරිට් එකකට බිය බෝතලයකට කියන එක මං හිතන්නේ අපි මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේ ටැක්ස් එක අපි සොෆ්ට් ඇල්කොහොල් වලට වැඩි කරලා හාඩ් ඇල්කොහොල් වලට අඩු කරෝතින් per unit of alcohol. එතකොට මිනිස්සු මොකද කරන්නේ? අර ස්පිරිට් එක තමයි පාවිච්චි කරන්නේ. කාලේ බෝතලේ තමයි ගහන්නේ. කාලේ බෝතලේ ගහනවා වෙනුවට මිනිස්සුන්ට අර මං අහගෙන ඉරාන් ඇමතිවරයා කියනවා මේවන් මේ මේ නීති දාලා ටැක්ස් දාලා මේවා වෙනස් කරන්න බෑ. මිනිස්සු මේ ඒක තමන් විසින්ම පාලනය කරගත යුතු දෙයක්. සමහරුන්ට පුළුවන් ඉරාන් මන්ත්‍රීතුමා වගේ, මම හිතන්නේ කවදාවත් මේ මම හිතන්නේ බියර එකක්වත් බීලා නැති මිනිස්සේ ඒ වුණාට බොහෝ දෙනාට එවැනි මේ මම හිතන්නේ ආත්ම ශක්තියක් නැහැ. එතකොට එහෙමනම් මේ පාවිච්චි කරන මේ මද්‍යසාරවලට අපි උත්සාහ කරන්න ඕනේ, දිරි ගන්නන්න ඕනේ මේ සෞඛ්‍යයට අහිතකර වැඩි එක වෙනුවට සෞඛ්‍යයට අහිතකර අඩු එක පාවිච්චි කරා. මම හිතන්නේ මේක ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න එච්චර අමාරු දෙයක් නෙවෙයි. දැන් මංගාව තියෙනවා මේ per pure alcohol per liter, හරි, units of pure alcohol per liter. දැන් ගත්තොත් මේ මයිල් බියර් එකක් කියලා තියෙනවා, ඒකේ තියෙනවා 48 මිලිලීටර්, ස්ට්‍රොง බියර් තියෙනවා 88, ඊට පස්සේ වයින් තියෙනවා 130, ස්පිරිට් තියෙනවා 335, හරි, per liter. මේකේ පියෝ ඇල්කොහොල් කොච්චර තියෙනවද කියලා. හැබැයි අද වෙනකොට තියෙන මොකක්ද ඩියුටි ස්ට්‍රක්චර් එක අනුව අද වෙන තියෙන ඩියුටි ස්ට්‍රක්චර් එකට අනුව වැඩිපුරම ටැක්ස් එක ගහන්නේ මේ මේ බියවල ස්පිරිට් එකට නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? බියා එකේ මේ ප්‍රයිස් එක මේ මිල ඉහළට යනවා, කාලේ බෝතලේ මේක පල්ලෙහාට එනවා. එතකොට මිනිස්සු කාලේ බෝතලේ ගහනවා. සිම්පල් එක. දී ඉන්සෙන්ටිවයිසින් නෝ. දී ඉන්සෙන්ටිව්. How do you incentivize a person towards something or away from something? අපේ මේක මේ ප්‍රජාතන්ත්‍රවාදී මේ රටක් නිසා අපිට කියන්න බෑ මිනිස්සුන්ට මේ කාලේ බෝතල් බොන්න එපා, බීර් බෝතල් බොන්න කියලා. ඒක අපිට බල කරන්න නීතියක් දාන්න බෑ. නමුත් අපිට පුළුවන් නම් බදු ක්‍රමයක් හරහා දිරිගන්නන්න අතනින් මෙතනට, අන්න එතන යම් කිසි හෝ ජයග්‍රහණයක් තියෙනවා. අනිත් එක තමයි එන්න එන්න මේ ටැක්ස් එක වැඩි වෙනකොට මොකද වෙන්නේ? එක පැත්තකින් රජයට තියෙන ආදායම අඩු වෙනවට වඩා ඒක වෙනවා. ඒක මහ ලොකු ප්‍රශ්නයක්. නමුත් මිනිස්සු කසිප්පු බොනවා. මිනිස්සු රාග බොනවා, ඒවට ගෙවන්නේ නැහැ, කසිප්පු බොනවා. මේ කසිප්පු බොන එක ගැන අලුතෙන් කතා කරන්න දෙයක් නැහැනේ. මේ කසිප්පු බොන එක හොඳද? කසිප්පු වල මන් දන්නේ නැහැ, මට කවුද කිව්වා කැරපොත්තෝ, කටුස්සෝ, මේ අන්නාසි කුණු වෙච්ච අන්නාසි ගෙඩි, මෝටින් කොයිල් එහෙම දානවා කියලා. හිතන්න කැරපොත්තෙකුයි මේ මොකද කටුස්සෙකුයි අන්නාසි කුණු වෙච්චෙව්වයි මෝටින් ටිකකුයි කලවම් කරලා වතුර ටිකක් දාලා බිව්වොත් මොකද වෙන්නේ කියලා මිනිස්සු මැරෙනවා. හරි, එතකොට ඒකට ඒ දේ සිද්ධ වෙන්නේ මිනිස්සු මෙහෙමනේ. අපිට මතට තිත කියන්න පුළුවන්, එහෙමත් නැත්නම් තව මොකක් හරි කියන්න පුළුවන්. කොච්චර දේවල් අපි කිව්වත් මිනිස්සුන්ගේ හැසිරීම පිළිබඳව අපි තේරුම් ගන්න ඕනේ. ඒ යථාර්ථයේ තේරුම් අරගෙන තමයි අපි බදු ප්‍රතිපත්තිය මේ හදන්න ඕනේ. ඉතින් ඒ නිසා මම කියන්න කැමති මේ සභාපතිතුමනි, අපි අපේ බදු ප්‍රතිපත්තිය සකස් කරනකොට මේ පාර මේ අයවැය එරන් මේ රාජ්‍ය අමතුමාට මංගල මේ අමතුමාටත් කියන්න කැමති, ප්‍රතිපත්තියක් හැටියට මේ රටේ, හරි, ප්‍රතිපත්තියක් හැටියට එක්ක කියන්න ඕනේ බොන්න බෑ. එහෙම රටවල් තියෙනවා. අපිට නීතියක් ගැනලා කියන්න පුළුවන් කිසි කෙනෙක්ට බොන්න බෑ. දැන් සමහර රටවල් වල එහෙම බෑනේ. මැද පෙරදිග රටවල් වල එහෙම රටවල් තියෙනවා බොන්න බෑ. එක්ක එහෙම නීතියක් ගේන්න ඕනේ. එහෙම නීතියක් ගේන එක මං හිතන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න පුළුවන් දෙයක් කියලා. ඒ නිසා ඒ නීතිය ඇතුලේ බදු ක්‍රමය හරිගස්සන්න ඕනේ. දිරි ගන්නන්න අඩුවෙන් ඇල්කොහොල් තියෙන මද්‍යසාර පාවිච්චි කරා. අඩුවෙන් ඇල්කොහොල් තියෙන මද්‍යසාර පාවිච්චි කරා. එතකොට අපිට පුළුවන් වෙනවා එක පැත්තකින් රජයට ලැබෙන ආදායම මේ මුදල් අමාත්‍යාංශයේ පැත්තෙන් ගත්තොත් එහෙම වැඩි කරගන්න. නමුත් ඊට වඩා ප්‍රධාන වෙන්නේ සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම අපිට පුළුවන් වෙනවා අර කසිප්පු බොන එක, අර හොරරා බොන එක, ඒක අඩු කරලා අඩු මද්‍යසාර තියෙන රෙජිස්ටර් කරපු, ක්වොලිටි චෙක් කරපු මද්‍යසාර වලට තවදුරටත් පුද්ගලයෝ ගේන. මම එකක් තව එකක් කියලා මේක මම සභාගත කරන්න කැමතියි. මේ තියෙන්නේ මේ මෙරිල් ලින්ච් ග්ලෝබල් ඩිස්ටිලර්ස් 2015 කියන ආයතනයෙන් අරන් තියෙන්නේ එක්සයිස් ඩියුටි පර් ලීටර් ඔෆ් පියෝ ඇල්කොහොල් ඉන් යුරෝ වෙනස. ඒ කියන්නේ මේ ස්පිරිට් වල සහ මොනවාද මේ බියර් වල. රටවල් තියෙනවා 25ක් විතර සංසන්දනය කරලා මේ සභාපතිතුමනි, ස්වීඩන්, ෆින්ලන්, අයර්ලන්ඩ්, යුනයිටඩ් කිංඩම් වගේ පටන් අරගෙන ස්පේන්, ක්‍රෝයේෂියා, යුඑස්ඒ වලින් නතර වෙනවා. හැම රටේම, හරි, හැම රටේම ස්පිරිට් එකට, ඒ කියන්නේ පියෝ ඇල්කොහොල් වැඩි එකට, ඒ කියන්නේ ලීටරයකට මිලිලීටර් 335ක් තියෙන කාලේ බෝතලයට ගහනවා ලොකු බද්දා. හැබැයි බියර් වලට ගහනවා අඩු බද්දා. එතකොට ඒකේ ලොකුම වෙනස තියෙන ස්වීඩන් වල බියර් වලට මේ 56යි, ස්පිරිට් වලට 22යි. නමුත් ඇමරිකාවේ තමයි අඩුම බද්ද ගහන්නේ, බියර් වලට 6යි, ස්පිරිට් වලට 3යි. මේ යුරෝ වලින් ස්ටෑන්ඩර්ඩයිස් කළා හදලා තියෙන්නේ. ලංකාව විතරයි එකම රට මේ ලෝකේ මේ 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 ග්ලෝබල් රිසර්ච් එකෙන් පෙන්නන්නේ බියර් වලට වඩා වැඩි සමා වෙන ස්පිරිට් වලට වඩා වැඩි බියර් වලට ගන්න බද්ද. ඉතින් මේක ප්‍රතිපත්තියක් හැටියට ගරු මුදල් ඇමතුමාටත් මේ රාජ්‍ය ඇමතුමාටත් මම මේ ප්‍රතිපත්ති පිළිබඳව මේ දවස්වල අපි ක්‍රියා කරන නිසා මම මේ කටයුත්ත ඉස්සරහට ගෙනාවේ. කරුණා කරලා මේක නිවැරදි කරන්න. නිවැරදි කරලා මේ බොන්න හොඳ නැති ජරා බිව්වොත් මැරෙන මුලේ අමාරුව ඔළුවේ අමාරුව වකුගඩුවේ අමාරුව මේ ලිවරකේ අමාරුව හැදෙන කසිප්පු බොනවට වඩා මොකද මිනිස්සු බොනවා කොච්චර එපා කිව්වත්. හරි උදේට පන්සල් යනවා වඳිනවා සුදු ඇඳගෙන ඉන්නවා මල්වට්ටි අතේ තියෙනවා. මං දැක්ක මේ ළඟදී කොළඹ ප්‍රදේශයේ මේ පැත්තේ පන්සල තාප්පෙන් එහා පැත්තේ බාර් එක. එහෙම තියෙනවා. හරි ඉතින් ඒ නිසා යථාර්ථයේ තේරුම් අරගෙන හරි ක්‍රමයට මේ 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 ඒ ඒ බදු නැවත සකස් කරන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. සුරාපති ආඥා පනති යටතේ නිවේදන අංක එක සභාව එකඟද? සුරාබදු ආඥා පනති යටතේ නිවේදන අංක එක සභාව එකඟද?
ආයි මංගල.
සුරාබදු ආඥා පනති යටතේ නිවේදන අංක දෙක සභාව එකඟද?
ආයි මංගල.
ආයි ආයි
සභාව කල්තැබීමේ යෝජනාව ගරු දිනේෂ් සභාව කල්තැබීම
හෙට උදේ 10 බර දක්වා.
සභාව කල්තැබීමේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා. පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 10:30 දක්වා කල්තැබෙනවා.